අපි දැන් සතර ආහාර දුක්ඛ භාවනාවයි කරන්නේ. ඕගොල්ලන්ගේ අර පොතේ කොලේ ඇති 17 වෙනි පිටුවේ දැන් ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින්කාර ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන මේ ආහාර වර්ග හතර නිසා අපි අගති ගමන් හතරක් යනවා. ඡන්දයෙන් අගතියට යනවා, දේශයෙන් අගතියට යනවා, බයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා. දැන් අපි පළවෙනි පාර බැලුවොත් මේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ අපි කන්නා වූ ආහාරය කබලින්කාර ආහාරය වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ ගෙදර කුකුලෙක් ඉන්නවනම් ඒ කුකුලා ඕගොල්ලෝ මරාගෙන කනවනම් එතකොට ඕගලන්ට පේනවා මේ කුකුලත් කබලින්කාර ආහාරය. ඕගලන්ගේ ශරීරය ඔය කිඹුලෙක් වගේ සතෙකුට දුන්නොත් උ හොඳට හපාගෙන කනවා. එහෙනම් ඕගොල්ලොත් කබලින්කාර ආහාරය. ඔය පෙටකෝත් කෝපදේශයේ පෙන්නන මනවඩනා රූපයම තමයි කබලින්කාර ආහාරය වෙන්නේ. උත්තමාංශ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තථාගතයන් වහන්සේ පෙන්නනවා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දරුවෙකුයි ගමනක් යනවා කාන්තාරයක් මැද්දේ. ඒගොල්ලෝ ආහාර අරගෙන යන්නේ භාගයක් දුර යනකොට ඒගොල්ලන්ගේ ආහාර අවසන් වෙනවා. ඒ ආහාර අවසන් වුණාම මේ ඒගොල්ලෝ කල්පනා කරනවා අපි තුන්දෙනාම මේ යනවා. අපි දෙන්නවත් මේ දරුවව මරාගෙන කාලා අපි මේ කාන්තාරයෙන් එගොඩ වෙනවා කියලා. ඒ පරි දරුවව මරලා කන අවස්ථාවේදී ඒගොල්ලෝ රස කෑමක් කනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා කෝ අපේ දරුවා. එතකොට බුදුහාමුදුරුව පෙන්නුවේ තමන්ගේ දරුවාම තමයි කබලින්කාර ආහාරය කියන එක. තථාගතයන් වහන්සේ පැවසුවා කවුරු හරි මේ විදිහට කබලින්කාර ආහාරය අවබෝධ කරගත්තොත් ඒ පුද්ගලයා ආපහු මේ ලෝකෙට එන්නේ නැහැයි කියලා. ඒ කියන්නේ යා අනාගාමී වෙනවා කියන එක තමයි වෙන්නේ. එවනම් ඕගොල්ලෝ කන කෑම කබලින්කාර ආහාරය, මනවඩනා රූපයකුත් කබලින්කාර ආහාරය. ඉතින් මේ කබලින්කාර ආහාරය නිසා අසුභේ සුභයි කියලා විපල්ලාසයක් ඇති වෙනවා. අසුභෝදයක් සුභ වශයෙන් ගන්න. දැන් ඕගොල්ලන්ගේ ඔළුවේ කෙස් ටික තියෙනකොට ඒක හොඳයි කියලා අත ගානෝ, පීරනෝ, සාතු සප්පායම් කරනවා නේද? ඒ කෙස් ටිකම පිඟානි තියෙනකොට චීයා ජරාවයි කියලා කිව්වා. එතකොට ඉතින් ඔගේ හරි එක ඔය පිඟානි තියෙන එක නේද? ජරා දෙයක් තමයි අපි සුබයි කියලා ගන්න. එතකොට එනම් අසුබේ සුබයි කියලා සංඥාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් කාගේ හරි කෙස් ටික හරි ලස්සනයි කියලා ඒ පුද්ගලයා දිහා බැලුවා. ඔයගලන්ට ඒ පුද්ගලයාත් ලස්සනයි කියලා එන්නේ. ඒ කියන්නේ මොකද්ද? විපරීත සිතකින් යමක් දැනගත්තා. අන්න ඒකට කියනවා චිත්ත විපල්ලාසයයි කියලා. විපරීත සිතකින් යමක් දැනගෙන ඒකේ ඉවසීමක්, ප්‍රේක්ෂණයක් තියනවාද? ඒකට කියනවා දිට්ඨි විපල්ලාසයයි කියලා. දිට්ඨි විපල්ලාසය තියෙනකොට අපි ඉවසනවා. දැන් බලන්න ওই ධූරියන් කියන එක හොඳ උදාහරණයක්. ධූරියන් කියන එක ගඳයි. හැබැයි කන පුද්ගලයායි ගඳ ඉවසනවා. වාහනයක් ඇතුලේ දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක් ධූරියන් කනවනම් අර කන් නැති පුද්ගලයාට හිතෙනවා මට මේක ඇතුලේ ඉන්න බෑ පැන ගන්න ඕනේ කියලා. කන එක්කෙනයි ගඳ ඉවසගෙන කනවා. ඒ වගේම තමයි අපි මේ ශරීරය මල මුත්‍රා ගොඩක් අසුචි ගොඩක්. කටහෙම ගඳයි. එතකොට දැන් මේ තව පුද්ගලෙක් මේක ස්පර්ශ කරන හොඳ දෙයක් හැටියට. ඒ වෙලාවේදී ආර ගඳ ඉවසනවා. එතකොට අන්න දිටි පල්ලාසයවම ඉවසීමකුත් තියෙනවා. එහෙනම් අසුභේ සුභයි කියලා සඤ්ඤාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා. විපල්ලාස තුනක්. ඒකෙන් ඇති වෙනවා කාම උපාදානි. ඒ කියන්නේ කාමයෙන් දැඩිව ගන්නවා. දැන් ඕගොල්ලෝ අද කන කෑම ඕගලන්ට අදටත් ඕනේ, හෙටටත් ඕනේ, අනිද්දටත් ඕනේ. එතකොට උපාදාන වෙනවා. ඒකෙන් ඇති වෙනවා කාම යෝගය. යෝගය කියලා කියන්නේ සත්‍යව සසරේ බැඳ තබන ධර්ම. දැන් මේක කාම යෝගය. දැන් බලන්න ඕගලන්ට ආහාර ඕන නිසා ඔගොල්ලෝ රස්සාවට යනවා. රස්සාවට යනවා කියන එක වැටෙන්නේ අදත්තා දානෙට. අදත්තා දානෙ නිසා ඔගොල්ලෝ ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ඔයගලන්ට නැවතත් ආහාර ඕන. එතකොට ආපහු ඕගොල්ලෝ රස්සාවට යනවා. ඒ කියන්නේ අර බල්ල කණුව ටික අරගුණා වගේ නේද? ආහාර ඕන නිසා රස්සාවට යනවා. ඒක අදත්තාදානි අදත්තාදාන නිසා ඉපදෙනවා. ඉපදුනහම ආපහු ආහාර ඕනේ. ආපහු රස්සාවට යනවා. ගැලවීමක් නෑ. කාම යෝගයෙන්. ඒකෙන් ඇති වෙන අභිජ්ජා කාය ග්‍රන්ථය කියන එක. අභිජ්ජා කියලා කියන්නේ මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියන. දැන් අපි එහෙම කියනවාද? අපි දන්නේම නැතුව කියනවා නේද? දැන් ඉතින් ඔයගොල්ලෝ ඔන්න ගිය අධ්‍යා බලලා කියනවා මේ ගේ හරි ලස්සනයි කියලා. එතකොට දැන් පර්ස් එකට තට්ටු කරලා බලනවා. සල්ලි තියෙනවද කියලා. ඒ කියන්නේ මමත් කැමති මේ જાති එකක් ගන්න නේද? එතකොට සල්ලි තියෙනවා නම් ඉතින් ගන්නවා නැත්තම් ඉතින් නිකන් ඉන්නවා. එතකොට අභිජ්ජාව. එතකොට මෙතන අභිජ්ජා කාය ග්‍රන්ථේ. එතකොට ඒ කියන්නේ දැන් බලන්න අපි ආහාරයට ගැට ගැහුණා කියන එක තියෙනවා අභිජ්ජාවෙන්. එතකොට දැන් ඉතින් ආහාරයට දැන් ගන්න ඕන නම් ඉතින් ඒක රස්සාවක් එපෑයි නේද? ඒ පාර රස්සාවට ගැට ගැහෙනවා. ඊළඟට රස්සාවට විතරක් නෙමෙයි. දැන් බලන්න ඒ ආයතනෙට ගැට ගැහෙනවා. රස්සාවට යන්න නම් ඉතින් වාහනයක් ඕන. ඒ පාර එතන ඒ වාහනයටත් ගැට ගැහෙනවා. පළක් වලට උගුල කියනවා නේද? මගේ බස් එක වැරදුනා කියලා. බස් එක නම් ආණ්ඩුවේ. හැබැයි තමන් ඒ බස් එකත් මගේ කියලා ගත්තා. දැන් ඉතින් ඔය කෑම ටික උයා ගන්න ගයක් තියෙන්න එපා. ගෙදෙට්ටත් ගැට ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි. ගෙදර දැන් ඉතින් ලිපක් තියෙන්න එපා නේද උයා ගන්න. ලිපටත් ගැට ගැහෙනවා. දැන් බලන්න ඕගොල්ලන්ගේ ගෙදර තියෙන වටිනාම උපකරණය මොකද්ද? ලිප නේද? දැන් ඔන්න මහත්තයා ඉඳන් කියනවා වෙලාවක මේ මම හරි බිසි මට කරදර කරන්න එපා කියලා. නොවන ටික වෙලාවකින් ඇවිල්ලා කියනවා දැන් නම් ඉතින් අද නම් උයන්න වෙන්නේ නැහැ ගෑස් ඉවරයි කියලා. ඒ පාර මහත්තයා මොකද කරන්නේ? අර ඔක්කොම ටික පැත්තකට දාලා ගිහිල්ලා එයා ගෑස් සිලින්ඩරේ ගෙනත් දෙනවා. මොකද එයා දන්නෝ මේ මම මෙච්චර මහන්සි වෙන්නේත් මේ ආහාර ටික හොයාගන්න. මේක නැත්තම් ඉතින් ඇති වැඩක් නැහැ නේද? එතකොට අපි එහෙම අපි ඉතින්දි ගැට ගැහෙනවා. අර ලිපටත් ගැට ගැහෙනවා, ලිපේ ගලටත් ගැට ගැහෙනවා. ලිප තමයි ඔයගලන්ගේ ඉතර තියෙන වටිනාම උපකරණය නේද? එතකොට අභිජ්ජාවෙන් ගැට ගැහෙනවා. ඒකෙන් ඇති වෙනවා කාම ආශ්‍රය. මේ කාම ආශ්‍රය කියලා කියන්නේ පසු සංඥාවක්. ඒ කියන්නේ සුඛයි කියලා කියන එකේ පසු සංඥාව කියන එක. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ ගෙදරකට ඇතුල් වෙනකොට ඕගලන්ට හොඳ සුවඳක් දැනෙනවා. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා අද නම් හොඳ හොද්දක් කන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ඕක කෑවට පස්සේ තමයි ඕගොල්ලෝ දන්නේ මේකේ ලුණු තියනවද, ඇඹුල් තියනවද ආදී වශයෙන් නේද? එතකොට මේ කෑවට පස්සෙත් ඕගලන්ට මේක හොඳයි කියන එක තියෙනවා නම් අන්නේක පසු සංඥාව තමයි කාම ආශ්‍රය කියලා කියන්නේ. ඒක ඉතින් අඩු වෙනවද වැඩි වෙනවද? එන්න එන්න වැඩි වෙනවා නේද? ඒක තමයි කාම ඕගිය කියලා කියන්නේ. ඕගිය කියවම ෆ්ලඩ්ස් ප්‍රවාහය ගම් අතුරු වගේ. දැන් බලන්න ඕගොල්ලෝ අද ලංකාවේ අයගේ කෑම කනවා. එංගලන්තය අයගේ කෑමත් කනවා, ඉන්දියාවේ කෑමත් කනවා, චීනයේ කෑමත් කනවා නේ. එන්න එන්න වැඩි වෙනවා. ඕස්ට්‍රේලියාවේ මාත් එක්ක වැඩ කරන මිනිස්සෙක් කියනවා මේ රටට වෙච්ච හොඳම දේ තමයිලු එක එක නානක් ප්‍රකාර රටවලින් මිනිස්සු මෙහාට ආවලු. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කෑම අරගෙන ආවලු. අපි අපේ කෑමයි ඒගොල්ලන්ගේ කෑමයි දැන් දෙකම කනවායි කියලා. ඒතට එන්න එන්න වැඩි වෙනවා. ඔක දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම ඒ කියන්නේ ගම් වතුර ආවනම් මෙතෙන්ට නිකන් ආවම තමන් උස්සගෙන යනවා නේ. අන්න ඒක තමයි ආසයටපත් වෙනවා කියන්නේ. අන්න එතකොට ඇති වෙනවා රාග සල්ලේ. මෙන්න මේ වෙලාවේ ඔයගලන්ට ඊතලයක් වදිනවා. මොන වගේ ඊතලයක්ද? අසුබෝධයක් සුබ වශයෙන් ඊතලයක්ව විඥාණයට බැස ගන්නවා. ඊතලේ ලේබල් එක ගහලා තියෙනවා සුබයි කියලා, බියුටි කියලා. ඒකේ හරියට ඇතුළේ තියෙන්නේ මොකද්ද? අසුබේ. ඉතින් ඔක මත උනහම තමයි ඔයගලන්ගේ අර ජරා වෙලා ඒ ස්වභාවය විස මත උනහම පේනවා. එතකොට ඊතලයක් වදිනවා. රාගසල්. ඉතින් ওই අවස්ථාව පැහැදිලි කරනවා නම් ඔය තරුණ ගෑල් ළමයෙකුට තරුණ පිරි ළමයෙකුට තරුණ ගෑල් ළමයෙක් හම්බුනහම ඒගොල්ලන්ගේ පපුව ගැහෙනවා. ඒ වෙලාවට අම්මා තාත්තා කිව්වොත් පුතේව කතහැරපන් දුවේව කතහැරපන් කියලා අතහැර ගන්න බෑ. මොකද ඒ අර ඊතලේ කොක්කෝ වගේ මේකේ බ්ලඩ් ස්ට්‍රීම් එකටම ලේවලටම බහැලා තියෙනවා. ඇද ගන්න බෑ ඒක නේද? අන්න ඒක තමයි රාග සල්ලි. දැන් ඒක උනායින් පස්සේ බලන්න මේ කබලින්කාර ආහාරය නිසා තමයි අපි රාග සල්ලිට ආවේ. අන්න රාග සල්ලිට ආවයි කියලා රූපය අල්ලගෙන විඥානේ ඉන්නවා. රූප උපක විඥානත් තිටති කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේක මේ තථාගතයන් වහන්සේගේ ඥානයක් විඥානස්ථಿತಿ ඥානිය කියලා කියනවා. බුදුහාමුදුරන්ට පෙන්වන්න පුළුවන් මේ පුද්ගලයාගේ විඥානේ මේ රූපය අල්ලගෙන තමයි ඉන්නේ කියලා. ඉතින් ඔබට අර බත් කටේ කතාව හොඳයි නේද? දැන් බත් කටක් කටර දැම්මා. ඔයාලා මෙතන ඉඳන් මෙතෙන්ට උගුරෙන් පල්ලෙහාට ඕක නැහැ නේද? විතරයි ඕක තියෙන්නේ. දැන් ඒක නැති වුණාන් පස්සේ අපි මොකද කළේ? විඥානේ ওই මරිච්චාව කියලා නිකන් හිටියා. තාපහ රූපයක් අරගෙන ඒ කියන්නේ ආපහු බත් කට සම්බෝලෙහිම දැම්ම ඇතුළ. ආපහු රූපයටම යනවා. පේනවද? අපි පුන පුන රූපයට යනවා කියන එක තියෙනවා. ඉතින් ඕක තමයි වටයක් කියලා කියන්නේ. ඉතින් දැන් ඕගලන්ට කට්ලට් වගේ දේවල් නම් ඕනේ. ඉතින් ඕකට මේ බ්‍රහ්මලෝකෙ ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. වහට දෙන්න තියෙන්නේ. මලමුත්‍රා අසුචිකානෝක විඥානීය බැස ගන්න සලස්සන ඡන්දයෙන් අගති ගමනක් යනවා කියන එක තියෙනවා. මේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගන්නේ මොකද? ජාතියයි දුක්ඛයයි උපායාසයයි. දැන් ඉතින් ওই පොඩි ළමයි ගණන් හදලා 2 3 5 කියලා පහට ඉරි දෙක ගහනවා නේද? අන්න ඉරි දෙක වගේ ගහන්න තියෙන උත්තරේ තමයි මෙන්න මේ දුක්ඛය කියන එක. ඉතින් ওই දුක්ඛය තමයි ඕගලන්ට ස්පර්ශ වෙන්නේ. ඇයි ඒක ස්පර්ශ වෙනවා කියන්නේ? දැන් බලන්න මෙතන ඉඳන් ජාති ඉඳන් මරණයට යන කොච්චර කල් යනවද? අවුරුදු 80ක්. ඉතින් එහෙමනම් ඕගොල්ලෝ දැන් අවුරුදු 40ක් ජීවත් වුණා නම් 40 බෙදීම 80. 150 තුක. අවුරුදු 79ක් ජීවත් වෙච්ච එක්කෙනාට 79 බෙදීම 80. 99ක් දුක. අවුරුදු 4 දරුවට 4 බෙදීම 80. ඒක තමයි හැමදාම ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වෙලා අපි සුඛයි කියලා හිතනවා. එතකොට දුක්ඛයයි ස්පර්ශ වෙන්නේ සුඛයි කියලා. දැන් ඉතින් ඕගලන්ට පේනවා මේ අපි නිකන් මේ පල්ලෙහැටම තමයි යනවා කියලා වගේ පේන්නේ නේද? ඒක එහෙමම නෙමෙයි අපි තව චුට්ටෙන් ඒක බලමු. දැන් මේ ස්පර්ශාහාරය කියන එක තේරුම් ගන්න මේ තථාගතයන් වහන්සේ පුත්තමාංශ සූත්‍රයේ පෙන්නනවා හැම ගහපු හරකේ. ඒ හරකව හැම ගහලා නම් තියෙන්නේ ඔය තාප්පයක් අයින් හිටියොත් තාප්පේ ඉන්න සත්වයෝ එයාව කනවා කියන එක තියෙනවා. එතකොට වතුරට බැස්සොත් වතුරේ ඉන්න සත්වයෝ යව කනවා. එලිමහණීට තෙලිමහණී ඉන්න සත්වයෝ කනවා. කොහොමුණත් යව කනවා කියන එක තියෙනවා. අන්න ඒ වගේ තමයි අපිත්. අපිත් හැම ගහලා. ඇයි අපි ඇහැ ඇරලා නැති තියෙන්නේ? කැමිතුණත් නැතුණත් ස්පර්ශ වෙනවා. කන ඇරලා. කැමිතුණත් නැතුණත් ස්පර්ශ වෙනවා කියන එක තියෙනවා. එතකොට අන්න එහෙම හිතන්නේ ඒකවා ස්පර්ශ ආහාරය. එතකොට ඒ ස්පර්ශ වෙලා අපි සුඛයි කියලා හිතනවා. එතෙ මං කෝ අපි මේ පල්ලෙහාට යනවා වගේ පේන්නේ. නමුත් ඒක එහෙමම නෙමෙයි. අපි ඉස්සෙල්ලා යන්නේ දකුණු පැත්තට. දැන් බලන්න අපි හිතමු ඇෆ්ගනිස්තානයේ යම් කිසි කෑමක් තියෙනවා. ඒ කෑම ඕගොල්ලෝ දැකලත් නැත්තම් මේ අහලත් නැත්තම් දකී කියලා හිතන්නත් බැරි නම් ඒක ගැන මොකක්වත් ඕගොල්ලන්ට ඇති වෙනවද? නෑ නේද? ඒ කියන්නේ එහෙමනම් මේ කබලින්කාර ආහාරය කියන එක ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ස්පර්ශ වුණාම අපිට වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශ වුණාම සංඥාවක් ඇති වෙනවා. ඒ වේදනාව සංඥාවෙන් හඳුනා ගන්න. සංඥාවෙන් චේතනාවෙන්. ඒ චේතනාවෙන් සංස්කාරයන්ගෙන්. ඒ සංස්කාරයන්ගෙන් විඥානයක් සැකසෙනවා. එහෙමනම් ධර්මයේ ගලාගෙන ආවේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. ඇයි එහෙනම් අපි මේ පල්ලෙහාට යනවා කිව්වේ? මේක මේ දකුණු පැත්තට ගියාම තව පාරවල් තියෙනවා ආපහු කබලින්කාර ආහාරයට එන්න. ඒක හරින් එක රවුන්ඩ් අබවුට් එකේ ගිහිල්ලා ආවා. එතනින් පස්සේ අපි පල්ලෙහාට යනවා කියන එක තියෙනවා. ඒතර අපිට පේනවා ධර්මයේ ඉස්සෙල්ලා ගැලුවේ දකුණට නේද? ඊට පස්සේ තමයි පල්ලෙහාට යන්නේ. එතකොට දැන් මේ ස්පර්ශ ආහාරය දැන් ඉතින් දුක්ඛේ ස්පර්ශ වෙන්නේ අපි හිතනවා සුඛයි කියලා. ඉතින් අපි සුඛයි කියලා ගත්තනම් අපි අනාගත භවයේ දැඩිව ගන්නවා. අන්න ඒක තමයි සීලබ්බත උපාදානිය කියන්නේ. ඉතින් ඔය අනාගත භවයේ දැඩිව ගන්න ඕගලන්ගේ ජීවිතේ හොඳ අවස්ථාවේදී දැන් හිතන්නකෝ බලන්න ඉරිදා දවසක ඉස්සර කාලේ මිනිස්සු තින් වැරට යන්නේ නැතු නිවාඩු පාඩු පොලට ගිහිල්ලා එළවලු ටිකක් ගෙනල්ලා උයලා ඊට පස්සේ කට්ටියත් එක්ක ගඟට ගිහිල්ලා නාලා පස්සේ ගෙදර ඇවිල්ලා බඩගින්න උත් තේනෝ මේසෙට වාඩි වෙලා කනෝ නෝනයි මහත්තයා රණ්ඩු වෙලත් නැ ළමයිනුත් ඉගෙන ගන්නෝ ඉතින් සන්තෝෂෙන් කට්ටියත් එක්ක කනවනේ රසට නේ අන්න ඒ වෙලාවේ කල්පනා කරනවා දැන් අද හොඳයි නේ හෙටත් හොඳ වෙවි කියලා අන්න මේ විදිහට අනාගත භවය දැඩිව ගත්තා ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් ඕවා සිද්ධ වෙලා තියෙන්නේ මේ අපි හොඳට මේ දැනුම් තේරුම් නැතු ඉල කාලවල කියලා එහෙමම නෙමෙයි ඔය නොදන්නා කාලෝන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ දැන් හිතන්න බලන්න තාත්තා කෙනෙකුගේ පුතුගේ ගමනක් යනවා යනකොට මේ පුතාට පේන ওই පාලමක් වාගේ එකක් හදන තැනක ඔය මහත්තෙක් ජීප් එකකින් බහැලා බූට්ස් දෙකක් එහෙම දාගෙන අන්න අර මිනිසුන්ට කියනවා අර විදියට කරන්න මේ විදියට කරන්නයි කියලා පොඩි එකයි ඉතින් මේවට කැමති කටත් අරගෙන බලාගෙන ඉඳලා අහනවා තාත්තගෙන් කවුද තාත්තේ මිනිස්සයා එයා තමයි පුතේ ඉංජිනේරුවා කියන්නේ ඒ පාර ඔන්න ඉතින් මෙයා කල්පනා කරනවා එහෙමනම් මම ලොකු වුණාම ඉංජිනේරුවෙක් වෙනවා එහෙම නැත්තම් මෙයාට අසනීපයි වැලේ වැල් නැහැ යනවා දොස්තර ළඟට එදින්ට ගියාම අර දොස්තර ළඟ මිනිස්සු පොලිමේ ඉන්නෝ බේත් ගන්නෝ සනීප වෙනෝ ආ දොස්තරටත් හොඳ තැනක් තියෙනවා එහෙනම් මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා අන රෝල් මොඩල් එකේ හැටියට ගත්තා ඉතින් බලන්න ওই ඉංජිනේරුව හදන පාලම කොච්චර කලක් තියේවිද අවුරුදු 80ක් විතර තියෙයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට කියනෝ මහණෙනි මේ අංගමගද රාජ්‍යවල යම්කිසි ධනයක් ධාන්‍යයක් රිදී රත්තරන් ආදියක් වෙනවද ඊට වඩා උතුම් වූ ධනයක් චතුර්මහරාජිකේ තියෙනවා පොයේ දවසට සිල් ගන්න මනුස්සයට අන්නේ චතුර්මහරාජිකේ ගිහිල්ලා ඉපදෙන්න පුළුවන් ඒ කියලා කියනවා ඉතින් ඔන්න මේක අහගෙන ඉන්නෝ ඒ ගෘහපතියෙක් එහෙම නැත්නම් හාමුදුරුවම එයා කල්පනා කරනවා එහෙනම් මම ලොකු වුණාම මම මේ මම පොයේ දවසට ඊට පස්සේ හොඳට සිල් ගන්නවා මොකටද එතකොට එයාට පුළුවන් අර දෙවියංගනාවන් එක්ක ගිහිල්ලා විනෝද වෙන්න නේද? පරිපාතින අප්සරාවන් එක්ක මම නටනවා විනෝද වෙනවා කියලා කල්පනා කරනවා. එතකොට අන්න එහෙම තමයි මේ අනාගත භවයේ දැඩිව ගැනීම. දැන් බලන්න මේ පාලම ටිකක් දිගයි නේ. මොකද ඒක මිලියන 10ක් නේ. පාලම කිව්වේ මේ පාලම අවුරුදු 80යි නේ. අතෙන්ට ගියාන මිලියන 10ක් විතර ඉන්න පුළුවන්. එතකොට ඔබ මේ සීලබ්බත උපාදාන එක කෑල්ලක්. තව කෑල්ලක් තියෙනවා. ඕගොල්ලෝ අහලා තියෙන ඔය දාරුචී පුත්‍ර කියලා කෙනෙක් හිටියා. එයා දර ඇඳගෙන තමයි එහෙම ජීවත් වුනේ. එයා හොඳ සීලයක් රැක්කා. එයා හිතුවා එයා බුදු වෙලා කියලා. දේවතාවෙක් තමයි පෙන්වා දුන්නේ ඔයා බුදු වෙලා නැහැ බුදුහාමුදුරු වෙන තැනක ඉන්නවා කියලා. එතකොට මේ කල්පනා කරන්නේ මොකද්ද මේ සීලයේ මේ වෘතේ නිවන් දකින්න පුළුවන් ගේ කියලා. තමයි කල්පනා කරන්නේ. සීලයෙන් නිවන් දකින්න බෑ. සීලය කියන එක තථාගතයන් වහන්සේ උපමා කළේ ගහක පොත්තට එළය නෙමෙයි, අරටුව නෙමෙයි. අර අදුදී කරපු භාවනාවෙන් නම් නිවන් දකින්න පුළුවන්. සමාධි භාවනා සූත්‍රය කියන එක. ඒතකොට දැන් ඉතින් අනාගත භවයේ දැඩිව ගත්තා නම් එවනම් ඉතින් තමන් කැමති මේ භවයේ යන්න බව යෝගී කියන එක ඇති වෙනවා. එතනින් ඇති වෙනවා ව්‍යාපාද කාය ග්‍රන්ථය. ඒ ව්‍යාපාදයේ ඇති වෙන්නේ දැන් අපි මෙච්චර ලකිවේ මේ හොඳ දේවල් නේ නේ සිල් රකින්නවා කිව්වා දිව්‍ය ලෝකේ යනවා කියලා ආදි වශයෙන් කිව්වේ ඒ ව්‍යාපාදයේ ඇති වෙන්නේ දැන් හිතන්නකො බලන්න අර කට්ටිය හොඳට කන අවස්ථාවේදී හිතුවා හෙටත් හොඳ වේවි කියලා දැන් ඉතින් ඊට පස්සේ උදේට වැරට යන්න ලෑස්ති වෙනකොට ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා ඊට පස්සේ ඔයා වැරට එන්න එපා ඔයා වාස් කරා කියලා දැන් ඉතින් කාලහමාරයි නේ. පේනවා දැන් අන්න අභිජ්ජාවෙන් ගැට ගැහිච්ච ඒවා ඔක්කොම ව්‍යාපාදයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් වාහනයක් ගත්තා නම් ඉතින් වාහනෙන් ඇති වැඩක් නැහැ නේ. කෑම කන්න සල්ලි නැත්නම් නේ. ගෙදරින් ඇති වැඩකුත් නැහැ. ගෙදර ලිපින් ඇති වැඩකුත් නැහැ. ලිපටත් පයින් ගහනවා. අභිජ්ජාවෙන් ගැට ගැහිච්ච ඒවා ඔක්කොම ව්‍යාපාදයේ බවට පත් වෙනවා. අන්න ඒකෙන් ඇති වෙනවා බව ආශ්‍රය. ඒ බව ආශ්‍රය කියලා කියන්නේ පසු සංඥාවක්. මොකේ පසු සංඥාවද? මේ අත්තා කියලා ගන්න එකේ පසු සංඥාව. තමා කියලා ගන්න එකේ පසු සංඥාව. එතකොට ඒක පැහැදිලි කරනවා නම් එහෙනම් මේ අනත්ත්‍ය අත්තා කියන එක අපි පැහැදිලි කරන්න ඕනේ. කොහොමද මේ අත්තා කියලා ඇති වෙන්නේ? දැන් බලන්න රඹගෙඩිය කතා හොඳයි නේ. ඕගොල්ලෝ රස්සාවක් කරලා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් යන්තම් ඉතුරු කරගත්තා. ඒද රුපියල් 10 ඉතුරු කරගෙන ගියා අඹගෙඩියක් අන්න කියලා. හම්බුනේ කුණු අඹගෙඩියක්. ඒ පාර ඒ කුණු කෑල්ල කපලා දාලා කන අවස්ථාවේදී රසයක් ඇති වුණා. ඉතින් ඒකේ වේදනාවක් තිබුණානේ. අන්නේ වේදනාව තමයි අපි අත්තා කියලා ගන්න. එතකොට අනත්තේ අත්තා. දැන් තමා නොවන්නේ තමා. මොකද ඒ කෑල්ල. දැන් බලන්න අඹගෙඩිය කාගේද? ඕගොල්ලෝ කියන සල්ලි දීලා ගෙනාම මේක මගේ අඹගෙඩිය කියලා. හැබැයි ඉතින් ඕගොල්ලෝ ඊළඟ දවසේ අඹ ගන්න යනකොට කුණු අඹ උඳලාලි මැරිලා නම් ගන්න දෙයක් නැහැ නේද? ඒවනම් ඕගලන්ට පේනවා මේ අඹගෙඩිය අයිති වෙන්නේ මුදලාලිට. ඒ පාර මුදලාලි හම්බෙලා අහන ඕගොල්ලෝ කාගේද මුදලාලි මේ අඹගෙඩිය කියලා. ඒ පාර මුදලාලි කියන මහත්මයා මේක මගේ නෙමෙයි මම මේ ගොවියගෙන් ගත්තේ. ඕක අයිති ගොවියට කියලා. ඒ පාර ගොවියා හම්බෙලා අහන ඕගොල්ලෝ කාගේද මේ අඹගෙඩිය? ගොවිය ඉදන් කියන මහත්මයා මේක මගේ නෙමෙයි මම මේ ගහෙන් කඩා ගත්තේ. එහෙනම් ඒක අයිති ගහට. ගහත් එක්ක කතා කරන්න පුළුවන් නම් ගහ ඉදන් කියනවා මේක ඇවිල්ලා අයිති පොළොවට. එහෙනම් ධාතු. එහෙනම් අඹගෙඩිය අනත්තා, අඹගෙඩිය කාලා ඇති වෙන වේදනාව අත්තා කියලා අපි ගන්නවා. මන්නේ එහෙම තමයි අනත්තේ අත්තා කියන විපල්ලාසය කියනක ඇති වෙන්නේ. තවත් ක්‍රමයකට කියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න ඔය මුහුදු වෙරළේ මිනිස්සෙක් මේ සර්ෆ් බෝඩ් එකක නැගලා අර රැල්ලක් උඩ යනවා නේ. යනකොට එයා කියනවා මේ මාව බලාගෙන ඉන්න, මාව වීඩියෝ කරන්න, ෆොටෝ ගන්නයි කියලා එහෙම කියනවා. අතර ඒ අවස්ථාවේදී බලන්න අර වතුර කඳක් තිබුණානේ රූප කොටස. අන්නේ රැල්ලත් එයා තමා කියලා ගත්තා. අර ඉස්සෙල්ලා අඹගෙඩිය තමාගේ නෙමෙයි. දැන් මේ වෙලාවේ රූපයක් තමා. ඒකට අර කුඩ ලිස්ස යනකොට අර වේදනාවක් තියෙනවානේ. ඒ වේදනාවත් තමා කියලා ගත්තා. ඉතින් ආ තීරුම් ගත්තේ නැති එක මොකද්ද? දැන් බලන්න ඔය හුලඟ නැති වුණාම රැල්ල කඩාගෙන වැටෙනවා නේ. එතකොට තමා කීට අත්තා ගත්ත එක එයත් කඩාගෙන වැටෙනවා. ඉතින් අපේ කතාවේදී ওই රැල්ල ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශ කළා. ඒ කියන්නේ අපේ මේ ඇහ කන නාසය දිව ශරීරය මනස නේද? මේවයි අපි ස්පර්ශ කළා. බුදුහාමුදුරුවෝ පෙන්නනෝ ඒ රැල්ල ওই මුහුද රැල්ලට වඩා හරි විශාලයි. මුහුද රැල්ල ගතියුක්ක් නැහැ, ඒක නැතිං. ඇයි එහෙම කියන්නේ? ඕගොල්ලෝ හරකෙක් වෙලා හිටපු වෙලාවේ ඕගොල්ලන්ගේ බෙල්ල කැපුවාම ගෙලේ ප්‍රමාණය ওই මහා සාගරවල තියෙන වතුරට වඩා වැඩි. ඒ තරම් කාලයක් ඕගොල්ලෝ හරක් වෙලා ඉඳලා තියෙනවා. ඒ තරම් කාලයක් ඕගොල්ලෝ කුකුළු වෙලා ඉඳලා තියෙනවා. එහෙනම් පොඩි රැල්ලක් නෙමෙයි නේ. එතකොට දැන් ඒ විදිහට තමයි මේ අනත්තේ අත්තා කියලා විපල්ලාසී ඇති වෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මේ අවස්ථාවේදී මේ ස්පර්ශය කියන එක තමන්ගෙනේ. මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව, ස්පර්ශය නිසා ඇති වෙන රැල්ල, රූප ගැල්ලත් තමා කියලා ගන්න. අන්න ඒකේ පසු සංඥාව තමයි බව ආශ්‍රය කියන්නේ. ඉතින් ඔබ ඩයග්‍රෑම් එකකින් පෙන්වන්න පුළුවන්. මේක මේ ඕගොල්ලන් ළඟ නැහැ මේ ඩයග්‍රෑම් එක. ඕගොල්ලන්ග ඔය දැන් තියෙන එකේම සිංහල වචනේ මැකුව පාලි වචනේ ඉතුරු කරා. දැන් මේ මනෝ සංචේතන ආහාරය ඉඳන් අපි ජාතියට කළු පාටින් රේඛාවක් ඇඳලා තියෙනවා. මේ රේඛාවේ වම් පැත්තේ ධර්මයන්ගේ නිරූපණය කරන්නේ ඔය ලෝභය කියන ධර්මය. දැන් ඔයගලන්ට පේනවා මේ සමාන්තර රේඛා තුනක් ඇඳලා තියෙනවා මේ රේඛාවට. මේ සුඛයි කියන එක හරහා ආවම එන්නේ කාමාශ්‍රයට. එහෙනම් කාමාශ්‍රය කියලා කියන්නේ මේ සුඛයි කියලා ගන්න එකේ පසු සංඥාව. අත්තා කියන එක හරහා ඇඳොත් එන්නේ භවආශ්‍රයට. එහෙමනම් භවආශ්‍රය කියලා කියන්නේ අත්තා කියලා ගන්න එකේ පසු සංඥා. නිත්‍යයි කියන එක හරහා ඇඳොත් එන්නේ ditthi ආශ්‍රයට. එහෙමනම් ditthi ආශ්‍රය කියලා කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥා. මේ පසු සංඥා තුනක් තමයි මේ පෙන්වා දෙන්නේ. එතකොට දැන් ඉතින් අපි මෙතන අත්තා කියන එකේ පසු සංඥා භවආශ්‍රය. ඉතින් ඕක එන්න ඉන්න වැඩි වෙනවා භව ඕගේ. ඊට පස්සේ ඒක දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම දේශ සල්ලේ. අන්න ඒ වෙලාවේ ඔයගලන්ට ඊතලයක් වදිනවා. මොන වගේ ඊතලයක්ද? දුක්ඛ උදයක් සුඛ වශයෙන් ඊතලයක් විඥාණයට බැස ගන්නවා කියන එක තියෙනවා. ඊතලේ ලේබල් එක ගහලා තියෙනවා සුඛයි කියලා. ඒකේ විස හැටියට තියෙන්නේ මොකද්ද? දුක්කේ. ඉතින් ඔය විසමතු වුණාම ඕගලන්ට තරහා යනවා. දැන් මට කියන්න පුළුවන් මගේ සීයා අවුරුදු 100ක් ජීවත් වුණා. හැමදාම අම්මා කියනවා මේ කෑම කන්න යනකොට 100ක් කතා කරගෙන යන්නේ කියලා. ඉතින් කෑම කන්න ගියාම 100ට හැමදාම තරහා යනවා. එතකොට මේ 100 කියනවා මේ ගෙදර ඉන්න අයට උයන්න තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මට නම් ඒ කෑම රසයි. එතකොට දැන් මේ 100ට වෙලා තියෙන්නේ මොකද්ද? අපි ඉපදෙනකොට අපේ ටේස්ට් බඩ්ස් තියෙනවනේ නේද? ඉතින් ඒ ටේස්ට් බඩ්ස් දැන් ඕගොල්ලෝ ඉපදෙනකොට ඒක තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒක නැහැ. ඒක මෙරි මෙරි යනවා ආපහු හැදෙන්නේ නැහැ. අවුරුදු 100ක් යනකොට සෑහෙන්න මැරිලා. ඉතින් 100 දන්නේ මේ කතාව. 100 හිතන්නේ මේගොල්ලන්ට මේ උයන්න තේරෙන්නේ නැහැ කියලා. එතකොට මේ 100ට හැමදාම තරහ යනවා. දැන් 100 ඉල්ලන්නේ මොකද්ද කියලා බලන්න. 100 ඉල්ලන්නේ අර පොඩි කාලේ කාපු වේදනාව නේද? ඒක දෙන්නේ කියලා ඉල්ලන්නේ. එතකොට එහෙමනම් ඔයගලන්ට පේනවා දැන් ඊතලේ වැදුනට පස්සේ වේදනාවක විඥානත් ඉට්ටති. අර පොඩි කාලේ කාපු වේදනාවම ඉල්ලනවා වගේ. විඥානේ වේදනාවේ එළඹ සිටිනවා. ඉතින් ඔයගලන්ට පේනවා එහෙමනම් අර පළවෙනි පාරේ රූපය අල්ලගෙන හිටියානේ. දැන් ඉතින් වඳුරා ඒ අතහැරලා අල්ලගත්ත වේදනාවත් වේදනාව අල්ලගෙන විඥානේ ඉන්නවා කියන එක තේනවා. එතකොට දැන් ඉතින් 100 හැමදාම කෑම කන්න ඇවිල්ලා තරහ වෙලා තමයි යන්නේ. දේශයෙන් අගති ගමනක් යනවා. ගිහිල්ලා මේකේ උත්තර තුනක් තියෙනවා. ජරාවයි දෝමනස්සයයි ප්‍රීහි විප්පයෝගයයි කියන එක. අර ඉරි දෙක ගහන්න තියෙන උත්තරේ තමයි දෝමනස්ස. ඉරි ගහන්න එපා ඒක තමයි උත්තරේ. එතකොට එහෙනම් ඔයගලන්ට පොඩි භාවනාවක් තියෙනවා මේ වෙලාවේ. මොකක්ද ඒ භාවනාව? මේ කබලින්කාර ආහාරය රාග සල්ලයෙන් කරකෝල මලමුත්‍රා අසුචිකානෝක විඥානේ බැස ගන්න සැලැස්සෝ. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ දුක්ඛයක්. ඒ දුක්ඛයේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සයක්. එතකොට ওই භාවනාව අපි පොඩ්ඩක් දික් කරනවා. ඕගලන්ගේ වේදනාව දෝමනස්ස සහගත වෙනකොට සංඥාවත් දෝමනස්ස සහගතයි. ඉතින් ඒ දෝමනස්ස සහගත වූ සංඥාවෙන් තමයි අපි චේතනා කරන්නේ. ඉතින් අහන්න දෙයක් නැහැ නේද? අපිට හම්බුනේ කුණුඹ ගෙඩියක්. හොඳ අඹ ගෙඩිය ගත්තේ බ්‍රහ්මයන් නේද? අපි ගත්තේ කුණුඹ ගෙඩිය. එතකොට එහෙම චේතනා කළා. ඉතින් දැන් ඔන්න අනත්තේ අත්තා කියලා විපල්ලාසයේ තමා නොවන්නේ තමා කියන විපල්ලාසයේ ඇති වෙනවා. එතකොට ඉතින් අපි ඒක පැහැදිලි කරන්නේ අර සර්ෆ් බෝඩ් එකේ කතාවෙන් අඹ ගෙඩිය කතාවෙන් පෙන්නනවා. ඉතින් අත්තා කියලා ගත්තා නම් ඉතින් දැන් දිට්ඨීන් තියෙනවා. දිට්ඨි උපාදාන. එතකොට දිට්ඨි යෝගිය වෙනවා. සසරේ බැඳ තබනවා. ඒකෙන් ඇති වෙනවා පරාමාසකාය ග්‍රන්ථේ. පරාමාසය කියන්නේ වරදව වටහා ගන්නවා, මිස් ඇප්‍රිහෙන්ෂන් කියලා කියනවා. දැන් බලන්න දැන් මේක සම්බන්ධ වෙනවා සීලබ්බත උපාදානයට. දැන් අර ඉංජිනේරින් කරන දරුවා ඒ පළවෙනි අවුරුද්දේම හිතන්නේ මොකක්ද යා? මම ඉංජිනේරුවා කියලා නේ. හතරවෙනි අවුරුද්දේනකොට මැරලා වැටෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙඩිකල් ස්ටුඩන්ට් හැමදාම හිතන්නේ එයා ડોක්ටර් කියලා. එතකොට එයා මේ අවුරුදු 4ක් කියන එකේ ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අර දිවි ලෝකේ යන්නේ කියලා හිතාගෙන සෙල් රකින්න මිනිස්සයා ඉන්නව නේද? ඒත් එයා කල්පනා කරන්නේ මම දෙවියෝ කියලා. මරණින් පස්සේ මම දිවි ලෝකේ තමයි ඉපදෙන්නේ කියලා. සීලේ පුරන්නේ ඉස්සෙල්ලා මැරිලා මේ ආපායතිරසන් ලෝකේ යන්න පුළුවන්. නමුත් එයා හිතාගත්තේ එයා ඇවිල්ලා දෙවි කෙනෙක් කියලා. දැන් පේනවද මේ සීලේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. සීලේ ප්‍රතිඵලයට ඇලුනා. ඒක තමයි වරදවා ගත්තේ. මා වරදවා වටහා ගැනීම. ඒකෙන් ඇති වෙන දිට්ඨි ආශ්‍රය කියන එක. මේ දිට්ඨි ආශ්‍රය කියන්නේ පසු සංඥාවක් කියලා අපි පෙන්වනවා නේද? නිට්ටයයි කියලා ගන්න එකේ පසු සංඥාව. එහෙමනම් අපි පැහැදිලි කරන්න ඕනේ කොහොමද මේ අනිත්‍ය නිට්ටය කියන විපල්ලාසය ඇති වෙන්නේ කියලා. ඒ අනිත්‍ය නිට්ටය කියන විපල්ලාසය ඇති වෙන්නේ මේ කබලින්කාර ආහාරය රාග සල්ලෙන් කරකවන්න පුළුවන් තාක්කල් අපිට නිට්ටයයි කියන සංකල්පය ඇති වෙනවා. උදාහරණයක් ඇරෙට කියනවා නම් දැන් අපි හිතමු ඕගලන්ට ආරාධනා කරනවා කවුරු හරි ඒගොල්ලන්ගේ ගෙදර පාටි එකක් තියෙනවා එන්න කියලා. ඉතින් ඕගොල්ලෝ හොඳට ඇඳ පැළඳගෙන යනවා. ගියයින් පස්සේ ඔන්න කට්ලට් පිඟානක් මේසයක් උඩ තියෙනවා. උණු උණු කට්ලට් පිඟානක්. දැක්ක ගමන් නිකන් ලයිට් එක පත් වුණා වගේ ආව නේද කට්ලට් කියලා. දැන් ඉතින් හිතන්නකො බලන්නම්. මේ තාම කන්න කියලා නැහැ. මොකද මැනස් තියෙනවනේ. ඔබ ගිය ගමන් කටේ දාගන්න බෑ නේද? ඒ කිට්ටුවේම නැංගුරන් දාගෙන ඕක දිහා බලාගෙන ඉන්නවා. කට්ලට් තියෙනවා කියලා. ටික වෙලාවක් යනකොට තවත් එක්කෙනෙක් එනවා. එයාටත් පේනවා කට්ලට් තියෙනවා කියලා. තාම කන්න කියලා නැහැ. ඉතින් දැන් මේ දෙන්න කතාව පටන් ගන්නවා. ඉතින් ටිකක් වෙලා යනකොට දේශපාලනේ කතා කරනවා වෙන්න පුළුවන්. අර කට්ලට් පොඩ්ඩක් අමතක වෙලා ගියා. කට්ලට් දිහා බලනකොට අනිත් අයට කන්න කියලා දැන් ඉතින් එයායි කන කට්ලට් ඉවර වේගෙන යනවා. දැන් මොකද කරන්නේ? අර කතාව පැත්තකට දාලා දෙන්නත් එක ගිහිල්ලා කට්ලට් කනවා නේ. දැන් මොකද්ද උනේ? කබලින්කාර ආහාරය තමයි කට්ලට් කියන්නේ. රාග සල්ලයෙන් කරකවන්න පුළුවන් තාක්කල් අන්න තමන්ට නිත්‍යයි කියන සංකල්පය කියන එක ඇති වෙනවා. එතකොට ඒකනේ දැන් අර දැන් හිතන්නකෝ බලන්න කවුරු හරි කෙනෙක් ওই කට්ලට් මේ බේසමක් අරගෙන ඇවිල්ලා අරක පුරවනවනะ ඔය කතාව කරගෙන යන්න පුළුවන් නේද? ස්පර්ශ කරන්න පුළුවන් තාක්කල් නිත්‍යයි. ඉතින් ඔන්නෝම ඇති වෙච්ච ඔය නිත්‍යයි කියන සංකල්පය පවත්නවා අපි මෙතන මේ අත්තා ඉදන් නිත්‍යයි කියන තැනට පාලමක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්ත අත්තා මේ පැත්ත නිත්‍ය අන්න ඒකට ජැක් එකක් ගහනවා. ඕගොල්ලන්ගේ මානේ මදේන් කියන එකකින් ජැක් එකක් ගහනවා. ඒක කොහොමද තේරෙන්නේ? දැන් ඒක පැහැදිලි කරනවා නම් දැන් හිතමු බලන්න ඕගොල්ලෝ මේ යනවා මේ වාහනයක් ගන්න කියලා කාර් එකක් ගන්න. ලක්ෂ 50ක් විතර අරගෙන යනවා. ගිහිල්ලා ඉවරලා අර කාඩීල ළඟට ගිහිල්ලා ඉතින් කාර් එක තෝරගත්තා. අර පේපර්ස් අසම් කරන වෙලාවේ එයා ඉදන් කියනවා මේ මම ඔයාට දෙන්නේ අවුරුදු 3යි කියලා. ඒ කියන්නේ මොකද්ද? අවුරුදු 3කින් මේ කඩාගෙන වැටෙනවා කියලා නේ. ගරන්ටි එක අවුරුදු 3යි. ඕගොල්ලෝ පිළිගන්නවද? නෑ නේද? අවුරුදු 3කින් කඩාගෙන වැටෙනවා නම් මේ ලක්ෂ 50ක් දීලා එනවා මේ අවුරුදු 3කින් කඩාගෙන වැටෙන යකඩ ගොඩකට. ඉතින් මට නම් ඕක වුණා මම බ්‍රුනායි රටේ ඕක ගන්න ගිය වෙලාවේ ඒ මනුස්සයා එක කිව්ව ගමන් එකපාරටම මට කල්පනා වුණේ මගේ තාත්තගේ කාර් එකක් තිබුණා අවුරුදු 30ක් පාවිච්චි කළා. දැන් කිව්වා නෑ 30යි. 3 නෙමෙයි 30යි. මගේ වාහනයක් තිබුණා මම අවුරුදු 15ක් විතර පාවිච්චි කළා වික්කා. මම දන්නේ ඊට පස්සේ මොකද වුනේ කියලා. අන්න 15කට නිත්‍යයි. මොකද්ද මේ කියන්නේ? ඕගොල්ලෝ මනෝමය කායෙන් ඉන්නකොට ඕගොල්ලෝ දකිනවා මිනිස්සු මේ බඩ ඇතුලේ මැරෙනවා. අවුරුද්දෙන් මැරෙනවා. 30ෙන් මැරෙනවා කියලා දකිනවා. මොකද්ද ඕගොල්ලෝ කියන්නේ? මේ අර පව් කරපු මිනිස්සු මං කලින් භවයේ අවුරුදු 80ක් හිටියා. අන්න ජැක් එක ගැහුවා 80යි කියලා. එතකොට අන්න ඒ විදිහට තමයි මේ අර කබලින්කාර ආහාරේ රාගසල්ලෙන් කරකෝලා නිත්‍යයි කියන සංකල්පේ ඇති වුණා. අන්න ඒක අපේ මානෙ මදින් ජැක් එක ගහලා පවත් කරනවා. අන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥාව දිට්ටි ආශ්‍රය. ඉතියෝක එන්න එන්න වැඩි වෙනවා දිට්ටි යෝගය. දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම දිට්ටි සල්ලේ. අන්න ඒ වෙලාවේ ඔයගලන්ට ඊතලයක් වදිනවා. කෝ වගේ ඊතලයක්ද? අනත්තු දෙයක් අත්තා වශයෙන්. තමානුවන්නේ තමායි කියලා. ඊතලේ ලේබල් එක ගහලා තියෙනවා තමා self අත්තා කියලා. ඒකේ විස හැටියට තියෙන්නේ අනත්තා තමා නෙවෙයි not self කියන එක. ඉතින් ওই විසමතු වුණාම ඉතින් ඔයගලන්ට තේරෙනවා පළක් කියලාට. දැන් ඔය ඔයගලන් කියනවනේ මේ ආණ්ඩුවත් කියනවනේ රස්සාව කපනවායි කියලා නේ. දොට්ට දැම්මයි කියලා. දැන් ඉතින් කල්පනා කරනවා දොට්ට ගිහිල්ලා එළියට ගිහිල්ලා කොහොමද මේ මේක උනේ මේ මගේ රස්සාව නේ අයින් කරලා තියෙන්නේ. පේනවද? අර මගේ කියලා තමයි වැදිලා තියෙන්නේ. ඉතින් දැන් අන්න දික්ටි සල්ලේ වැදුනාට පස්සේ සංඥා උපක විඥානත් එක්ක තියෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න සංඥාවෙන් තමයි චේතනාවෙන්. සංඥාවෙන් චේතනාව වෙනවා කියලා. දිට්ටි සල්ලේ ඇතුණාට පස්සේ සංඥාව අල්ලගෙන විඥාණී ඉන්නවා. දැන් බලන්න වඳුරා පළවෙනි පාරේ රූපය අල්ලගෙන හිටියා. ඒක අතහැරලා දෙවෙනි පාරේ වේදනාව අල්ලගත්තා. දැන් ඒක අතහැරලා තුන්වෙනි පාරේ තියෙන සංඥාව අල්ල ගන්නවා. දැන් ඉතින් එයා බයෙන් අගති ගමනක් යනවා. ඇයි බයෙන් අගතියට යන්නේ? හදන්නා වූ සංස්කාරයන් බිඳෙයි කියලා. ඒක හරියට අපි තුන් වඩු වාසුන් නැහැට ලී කෑලි තුනක් හම්බ වෙනවා මේසයක් හදන්න කියලා. ලී කෑලි දෙකක් හොඳයි එකක් ගුල්ල ගහලා. වාසුණයට කරගන්න දෙයක් තුන්නේ මේසේ හැදුවා. හැදුවට පස්සේ එයාට පේනවා මේ දකුණු පැත්තට ඇවිල්ලා තියෙන අර ගුල්ල ගහපු ලී කෑල්ල. කකුලට ඇවිල්ලා තියෙන. කොයි වෙලාවෙ කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ නේ. ඒතර අන්න එහෙම තමයි බයෙන් අගතිට යනවා කියන්නේ. හදන්නා වූ සංස්කාරයන් මිදෙයි කියලා. ඉතින් මේකට උත්තර තුනයි. ව්‍යාධියයි ශෝකයයි අප්‍රිය සංපයෝගයයි. අර ඉරි දෙක ගන්න උත්තරේ තමයි ශෝකය. එහෙනම් අපි අර ඉස්සෙල්ලා කිව්ව භාවනාව දික් කරමු. කොහොමද? කබලින්කාර ආහාරය, රාගසල්ලීන් කරකෝල, මලමුත්‍රා අසුචිකානූප විඥානේ වැස ගන්න සැලසෝ. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ දුක්ඛයක්. දුක්ඛයේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සය. දෝමනස්ස සහගත වූ සංඥාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. එතකොට ওই ශෝක කරන සංස්කාරයෙන් තමයි අපි විඥානීය කියන එක සකසන්නේ. එතකොට ওই විඥානාහාරය කියන එක පැහැදිලි කරනවා නම් ওই තථාගතයන් වහන්සේ පුත්තමහංස සූත්‍රයේ පෙන්නනවා මේක මිනිස්සේ හොරකමක් වගේ එකක් කළා. එයාව රාජබාටේ වල්ලා ගන්න. අල්ලගෙන රජුරුව ළඟට ගෙනියනවා. ඉතින් රජුරුව ළඟට ගෙනහිලා කියනවා රජතුමනි මෙයා මේ හොරකමක් කළා අපි අල්ලගත්තා. මෙයාට කැමති දඬුවමක් දෙන්න කියලා. ඒපාර රජුරුව කියනවා මෙයාට කසපාර 100ක් ගහන්නයි කියලා උදේවරු. ඒපාර දවල් වෙලා අහනවා කොහොමද අර මිනිස්සයා? තාමත් ජීවත් වෙලා ඉන්නවා කියනවා. එහෙනම් දවල්ටත් කසපාර 100ක් ගහන්නේ කියනවා. ඊට පස්සේ ආනවා හවසට කොහොමද අර මිනිස්සයා? තාමත් ජීවත් වෙලා ඉන්නවා කිව්වා. එහෙනම් හවසට කසපාර 100ක් ගහන්නේ කියනවා. දැන් කසපාර 300ක් වදිනවා නේ. එතකොට ඉතින් 300ක් වදිනුට මේ හරි දුකක් විඳිනවා නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා පවසනවා එක කසපාරක් වදුණත් දුකක් විඳිනවා කියලා. එතකොට දැන් අන්න එහෙම තමයි බුදුහාමුදුරුවෝ විඥානාහාරය කියන එක තේරුම් ගන්නයි කියලා කිව්වේ. ඉතින් අපිට මේ උදේ ඉඳන් රෑ වෙනකන් කසපහර නේද වදින්නේ? කොහොමද උදේ ඉඳන් රෑ වෙනකන් කසපහර වදිනවා කියන්නේ? කොහොමද ඕගලන්ට පළවෙනි කසපහර වදින්නේ? එලාම් එකකින් නේද? පෙලක් අය එලාම් එකක් අල්ල පොලේ ගහනවානේ මේක එහෙමලින්ද නිදා ගන්නත් නැහැයි කියලා. ඔන්න පළවෙනි කසපහර වදින්නේ එලාම් එකකින්. දැන් හිතන්නකෝ බලන්න ඕන ගාල්ල පැත්තේ මිනිස්සෙක් එයා මේ කොළඹ වැරට යන රෑ වෙලා 10 විතර වෙලා නිදාගත්තා වෙන්න පුළුවන් නේද? ඉතින් ආපහු එළාම එක 3ට විතර තියලා හැරුණා. 4ට කෝච්චි යන්නේ කියලා. ඉතින් ඔන්න පළවෙනියට කසපහර එළාම එකෙන් වදිනවා. ඊට පස්සේ ඉතින් එයා ඔන්න නිදිමර ගාතේ යනවා කුස්සියට. කුස්සිය දැක්කම සතුටක් දැති වෙන්නේ නෑ නේද? දැන් ඉතින් ඔන්න තව කසපහරක්. ඊළඟට කල්පනා කරන මොනවද අද උයන්නේ? බෝංචිද කැරට්ද? මෙනු එක මාරු කරන්නත් එපා නේද? ඔන්න තව කසපහරක්. ඉතින් උයන්න ගියාම තක්කලි ගෙඩියක් ලුණු ටිකක් එහෙම නැත්තම් තව කසපහරක්. හොද්දට ලුණු වැඩි නම් එක කසපහරක්. හොද්දට ලුණු අඩු නම් තව කසපහරක්. ඉතින් මේ මිනිස්සයා කන්නේත් නැහැ. එයා මේ පෙලක් කලාවට ඔය ළමයට මේ සෑන්විචස් උයි මහත්තයාට ඒ හදනවා මේ බත් එකයි එහෙම හදලා. ඉතින් ඔන්න එයා ගිහිල්ලා කෝච්චි එල්ලෙනවා නේ. කෝච්චි එල්ලුණායින් පස්සේ ඉතින් තව කස පහරක් වදිනවා නේ. ඇයි එහෙම කියන්නේ? දැන් ඉතින් කෝච්චි පොල් පටෝල වගේ නේ යන්නේ නේද? දැන් බස් එක යනකොටත් ඕගලන්ට ඒ කස පහර වදිනවා නේ. දැන් ඒ කියන්නේ වර බයිල දාලා දෙන්නේ ඕගලන්ට කංකරච්චලෙට නේ. හොඳට කස පහර වදින්. ඊට පස්සේ ඉතින් ඔෆිස් එකට ගියාම මිනිස්සු කියනවාද අනේ ඔයා හරියට මහන්සි වෙලා නේ ආවේ. වාඩි වෙලා ඉන්න මං ඔයාට මේ තේ එකක් හදලා ගෙනත් දෙන්නම් කියලා. කවුරුවත් කියනවද? නෑ නේද? මොකද පරක්කුණේ කියලා අහනවා. ඊට පස්සේ පරක්කුණොත් එහෙම මේ පඩිත් කපනවා කියනවා. රස්සාවෙන් දස් කරනවා කියනවා. ඔන්න තව කස පහර. දවල්ට බට්ටික කාලා ඕගොල්ලෝ ඉතින් ඔන්න යනවා. එළවලු ටිකක් ගන්න. ආයිත් කස පහරක් වදිනවා නේ. ඇයි ඉතින් වසවිස තියෙන කෑමනේ ගන්න වෙලා තියෙන්නේ. ඉතින් හවසට කෝච්චි හිර වෙලා තව කස පහරක් වදිනවා. ඉතින් ගෙදර එනවා. කුස්සිය දැක්කම ආපෝ සතුටක්ද? එක පාරක් කිව්ව තව පාරක් උයපන් අම්මා නේ. බලන්න උදේ ඉඳන් රෑ වෙනකන් කස පහර නේද වදින්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඇවරේජ් එක කියලා 300යි කියලා නේ. ඉතින් දැන් බලාගෙන ගියාම පළවෙනි දවසට ඊටත් වඩා වැඩි නේද? කිඳිරිත් ගෑවෙනවානේ. අන්න එහෙම තමයි විඥානාහාරය කියන එක තේරුම් ගන්න. මේ කසපහර තමයි අපිට උදේ ඉඳන් රෑ වෙනකන් වදින්න. ඉතින් ඒක ඇති වුණාට පස්සේ අපිට ඇතිවෙන අනිත්‍ය නිට්ටා කියන විපල්ලාසය කියන එක. ඉතින් අපි ඒක පැහැදිලි කරන්නේ අර කබලින්කාර ආහාර රාගසල්ලෙන් කරකවල නිට්ටයයි කියලා සංකල්පය ඇති වෙනවා. ඊට පස්සේ අර අත්තා ඉඳන් නිට්ටයට තමන්ගේ මානීය මදින් ජැක් එක ගහලා නිට්ටයයි කියලා ඇති වෙනවා. ඉතින් නිට්ටයයි කියලා ගත්තනම් දැන් ඉතින් අත්තවාදු උපාදානයි. ඒ කියන්නේ තමා කෙනෙක් තමා කියලා කෙනෙක් ඉන්නවා කියලා එයා ඒකට ඇලෙනවා. අර සර්ෆ් බෝඩ් එක උඩ යනකොට මිනිස්සු හිතන්නේ මේ මම ඉන්නේ මම විඳින්නේ කියලා නේද? එතකොට මම කෙනෙක් ඉන්නවා කියලා අරගෙන ඒකට ඇලෙනවා. එතකොට ඒකෙන් ඇති වෙනවා අවිද්‍යා යෝගිය කියන එක. ඉතින් මේ යෝගිය කියන්නේ සසරේ බැඳ තමන ධර්මයනේ. ඕගොල්ලෝ ඒක ඉගෙන ගත්තා. මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? මේ අවිද්‍යාව කියලා කියන්නේ ඕගොල්ලෝ මේක ඉගෙනගෙන ඉවරයි. මෙතන මේ විපල්ලාස 12ම තමයි අවිද්‍යාව කියන්නේ. දැන් බලන්න පළවෙනි පාරේ අසුභයි සුභයි කියලා සංඥාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා. එතකොට 3යි. දෙවෙනි පාරේ දුක්ඛේ සුඛයි කියලා සංඥා චිත්ත දිට්ඨි කියන එක තියෙනවා. එතකොට 6යි. තුන්වෙනි පාරේ අනත්තේ අත්තා කියලා සංඥා චිත්ත දිට්ඨි. එතකොට 9යි. හතරවෙනි පාරේ අනිත්‍යේ නිට්ටියා කියලා සංඥා චිත්ත දිට්ඨි. එතකොට ගත්තාම ඔක්කොම 12යි. ওই 12 තමයි ආසන්න කාරණේ වෙන්නේ, ආසන්නතම කාරණේ අවිද්‍යාවට. ඒක හරියට අපි හිතමු කන්දක් උඩින් හොඳ ලස්සනට දියපාරක් එන පිරිසුදු එකක්. ඉතින් ඕක බලන් ඉන්න බරුව එක්කෙනෙක් ගිහිල්ලා ඕකේ උඩින් රතු පාට ඩයි එකක් දානවා. තව එක්කෙනෙක් එයාට පොඩ්ඩක් පල්ලෙහැන් ඉඳලා කොළ පාට ඩයි එකක් දානවා. තව එක්කෙනෙක් නිල් පාට. තව එක්කෙනෙක් කහ පාට. ඔහොම ඩයි දාගෙන යනවා. ඉතින් ඕගොල්ලෝ ඉන්නේ මේ පල්ලෙහා නම් ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන්ද මේකේ ඉන්නේ රතුද, කොළද, කහද, නිල්ද කියලා. ඒ ඔක්කොම එක ටිකක් කලවම් වෙලා නේ. අන්න ඒ වගේ තමයි ඕගලන්ට අද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. මොකද මම සුභයි කියලා ගත්ත නිසාද? නැත්තම් සුඛයි කියලා ගත්ත නිසාද? නැත්තම් අත්තා කියලා ගත්ත නිසාද? නැත්තම් නිට්ටයයි කියලා ගත්ත නිසාද? නැත්තම් මගේ චිත්තය නිසාද? දිට්ඨිය නිසාද? හිතා ගන්න බෑ. ඔක්කොම කලවම් වෙලා තියෙනවා. අන්න ඒක තමයි අවිද්‍යාව තියෙන්නේ. මේ කඹේක එක පොටක් අරගෙන කියන්න පුළුවන්ද මෙන්න මේ පොට තමයි මෙන්න මේ තැන තියෙන්නේ කියලා? ඒ ඔක්කොම එක ටිකක් කලවම් වෙලා නේ. එතකොට අවිද්‍යා යෝගයෙන් අපිට ඇතිවෙනවා ඉදං සච්ඡාව නිවේස කාය ග්‍රන්ථේ. මේකම සත්‍යයක් කියලා ගැට ගැහෙනවා. මොකද්ද සත්‍යයක් කියන්නේ? මේකේ තමයි මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප ඔක්කොම තියෙන්නේ. ලොකු මේක. දැන් බලන්න ඕගොල්ලෝ අඹ ගෙඩිය අරගෙන අඹ ගෙඩිය කුණු කෑල්ල කපලා දාලා ඕගොල්ලෝ ඉඳන් කියනවා සුඛයි කියලා නේ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද මේ ලෝකේ තියෙනවයි කියලා? දුක්ඛේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ දුකයි කියනකොට අපි කියනවා නෑ නෑ බුදුහාමුදුරනේ, අඹ ගෙඩිය කනකොට මට නම් සුඛයි කියලා. ඒකම අපි සත්‍යයක් කියලා ගන්නවා. එතකොට දැන් ඒකෙන් අපිට ඇති වෙනවා අවිද්‍යා ආශ්‍රය කියන එක. මේ අවිද්‍යා ආශ්‍රය කියන්නේ පසු සංඥාවක්. මේ අත්තා කියලා ගන්න එකේ පසු සංඥාව. දැන් පොඩ්ඩක් පැටලෙනවා නේ. දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා මේ අත්තා කියන එකේ පසු සංඥාව බව ආශ්‍රය කියලා. දැන් කියනවා අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රය කියලා. ඒක එහෙමම නෙමෙයි. මෙන්න මේ අනුමත කරන්න ඕනේ. ඉදං සච්ඡාව නිවේස කාය ග්‍රන්ථය අනුමත කරන්න ඕනේ. දැන් බලන්න ඕගොල්ලෝ මේ තැපල් පෙට්ටියට ලියුමක් දානවා මුද්දරයක් ගහලා. ඕක දාපු කාලයට යනවාද? ඔන්න දැන් බලනවා තැපල් මහත්තයා බලනවා මේකේ රුපියල් 2250 හරියට ගහලා තියෙනවද කියලා. ඒ අනුමත කළාම තමයි යන්නේ. එහෙනම් අත්තා කියන එකේ පසු සංඥාව තමයි හැබැයි ඉදං සච්චේ අනුමත කළාට පස්සේ. ඉතින් ඒකෙන් ඇති වෙන අවිද්‍යාව ඌගේ එන්නේ වැඩි වෙනවා. දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණාම මෝහ සල්ලේ. අන්න ඒ වෙලාවේ ඔගලන්ට ඊතලයක් වදිනවා. මොන වගේ ඊතලයක්ද? අනිත්‍ය උදය නিত্য වශයෙන් ඊතලයක්ව විඥාණයට බැස ගන්නවා. ඊතලේ ලේබල් එක ගහලා තිනවා නিত্যයි, පර්මනන්ට් කියලා නේද? එතකොට ඇතුලේ තියෙන්නේ මොකද්ද? විස අනිත්‍ය, ඉම්පර්මනන්ට් කියන එක. ඉතින් ඒක විස වැදුනාම ඉතින් ඕගොල්ලෝ මැරලා වැටෙනවා කියන එකක් තියෙනවා. ඒක උත්තරේ හැටියටත් තියෙනවා. එතකොට දැන් බලන්න මේ සංස්කාරයෙන් තමයි මේ විඥානය කියන එක සැකසෙන්නේ. සංස්කාරයෙන් විඥානය සැකසෙනවා කියලා මෝහසල්ලේට ආවට පස්සේ අපි සංස්කාරය අල්ලගෙන විඥානයේ ඉන්නවා. විඥානයේ සංස්කාරයේ එළඹ සිටිනවා කියන එක. දැන් වඳුර අතහැරිය සංඥාත්ත දැන් අල්ලගත්ත සංස්කාරාත්ත කියන එක. දැන් ඉතින් තමන් යනවා මෝහෙන් අගති ගමන. ඉතින් මේ මෝහය අගති ගමනට මේ අනිත් අගති ගමන් ඔක්කොම අයිති. ඡන්දාගති, දේශාගති, භයාගති. ඉතින් ඒකට අමතරව එයාගේත් අගති ගමනක් තියෙනවා. දැන් බලන්න ඔය ආලාර කාලා මෙහෙම කල්පනා කළා නේද? මෙතනින් පස්සේ මං ගිහිල්ලා මෙන්න මේ ලෝකෙ ඉපදෙනවා. එතනින් පස්සේ මම මැරෙන්නේ නැහැ කියලා. ඒක අන්තිම එක කියලා. අන්න ඒ වගේ තමයි අර ධානයන් නිසා හරි ඒ අගති ගමන් තියෙනවා. ඉතින් මේකේ උත්තර තුනයි. මරණයයි, පරිදේවයයි, යම් පිච්චන් අලබති තම්පි දුක්ඛය. අර ඉරි දෙක ගහන්න තියෙන උත්තරේ තමයි පරිදේවය කියන එක. එහෙනම් අපි අර ඉස්සෙල්ලා කිව්ව භාවනාව අපි දැන් දික් කරමු. කොහොමද? මේක තමයි පළවෙනි භාවනාව. ඒකට ගන්නෙ මොකද්ද? මේ පළවෙනි ලයින් එක කබලින්කාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන, විඥාන ආහාර. පළවෙනි ලයින් එකයි අවසාන ලයින් එකට ඉස්සෙල්ලා එක. දුක්ඛ, දෝමනස, ශෝක, පරිදේව. කොහොමද ඒක බලන්නේ? කබලින්කාර ආහාරය රාගසල්ලේන් කරකෝල මලමුත්‍රා අසුචිකානුක විඥානේ බැස ගන්න සැලසෝ. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා අපි ඇති කරගත්තේ දුක්ඛය. ඒ දුක්ඛය ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සය. ඒ දෝමනස සාගත වූ සංඥාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. මේ ශෝක කරන සංස්කාරයෙන් හදන විඥානයේ තියෙන්නේ පරිදේවි හඬා වැළපීම. එහෙමනම් උදේ ඉඳන් රෑ වෙනකන් අර කසපාර 300ක් වැඩිලා නේද? එළාම් එකේ ඉඳන් පටන් අරගෙන දිගටම වැඩිලා අඬා අඬා ඉන්නවා. ඒක තමයි අපේ ජීවිතය. තමන්ගේ ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. මේක තමයි පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාවට ඕගොල්ලෝ කරන්නේ මේ කබලින්කාර ආහාර පාරේ මේ කාරණා මෙතන 10යි, චන්දාගතිය දක්වා දුක්ඛයත් එක්ක 11යි. අන්න ඒක හොඳට මෙනෙහි කරනවා. මතකද අපි කිව්වා අපි භාවනා කරනවා කිව්වේ රෙසිපි එකක් අරගෙන උයනවා වගේ. ඉතින් මේක තමයි රෙසිපි එක නේද? මේ කාරණා 11. ඉතින් මෙතනින් තියෙනවා තමන් කන්න කැමති කෑමක්. ඒ වගේම මනවඩනා රූපයක්. දැන් ඉතින් තමන්ගේම ප්‍රශ්න කරලා බලනවා. මේක කබලින්කාර ආහාරේ, මේ කෑම නම් කබලින්කාර ආහාරේ නේද? ඔව්. එතකොට මනවඩනා රූපයක් කබලින්කාර ආහාරේද? ඔව්. තථාගතයන් වහන්සේ පෙන්වවනේ අර පුත්තමාංස සූත්‍රේ නේද? තමන්ගේම දරුවා හැටියට ගන්නේ කියවනේ. ඒක කබලින්කාර ආහාරය කියන එක. එතකොට මේ කබලින්කාර දැන් ඒකට ටික් දෙකක් දැම්මා. ඒක හරි කියලා. ඒකෙන් ඇති වෙනවා මේ අසුබේ සුබයි කියන විපල්ලාසය කියන එක. දැන් බලන්න ආහාර ටිකක් ඕගොල්ලෝ මේ මේසයක් උඩ තියලා තිබ්බොත් එහෙම දවස් දෙකක් තිබුණොත් මොකද වෙන්නේ? ගඳ ගන්නවා නේ. තුන්වෙනි දවසේ නහයත් වහගෙන තමයි ඕගොල්ලෝ මේක මේ බින් එකට දානවා කියන එක තියෙන්නේ. ඒ වගේ තමයි ওই ආහාරය අරගෙන තමන්ගේ බඩට දාගත්තත් ඉතින් මේක දවස් දෙකක් තිස්සේ මේ බඩවැල් දිගේ දුවලා අර මල මුත්‍රා හැටියට ඔක පිට වෙනකොට ඕගොල්ලෝ දන්නෝ ජරා ගොඩක් ඒ කියන එක. එතකොට දැන් තමන්ට පේනවා ඌ එහෙමනම් අසුබෝධයක් අපි මේ සුබ වශයෙන් අරන් තිනවා කියලා. එතකොට දැන් ඒ කබලින්කාර ආහාරය වශයෙන් ඔන්න දැන් තමන්ට පේනවා ඒක ජරා ගොඩක් අසුබෝධයක් සුබ වශයෙන් ගත්තා කියලා. ඕගොල්ලෝ භාවනා කරන කෙනෙක් හැටියට ඕගොල්ලෝ මේ කොහේ හරි කාමරයක ඉඳලා බත් එකකුත් ගහලා ඔයගොල්ලෝ භාවනා කරන්න පටන් ගන්න බලන්න. ඔය බත් එක ඉඳෙනකොට ගඳයි. සාමාන්‍යයෙන් නම් බඩගිනි වෙලාවට මිනිස්සු කල්පනා කරනවා ආ හොඳට බත් කන්න පුළුවන් කියලා. හොඳට බලන්න ඔක ගඳයි. ඕගලගේ බත් ටික මේ අතින් කාලා සබන් දාලා අත හොදලා අත ඉඹල බලන්න. ඒත් ගඳයි. අපි අසුබෝධයක් තමයි සුබ වශයෙන් garanti. දැන් මෙතන මේ පුද්ගලයෙකුත් තිබ්බනේ නේද? එතකොට අන්නේ පුද්ගලයාත් එක්ක ගත්තාම ඉතින් ඕගලන්ට පේනවා. ඉතින් මේ ශරීරයෙම මං කිව්ව මල මුත්‍රා ගොඩක් කට එහෙම ගඳයි. ඒතර තව පුද්ගලයෙක් මේක ස්පර්ශ කරනෝ ඒ වෙලාවෙයක් ගඳ ඉවසනවා. අන්න දිට්ටි පල්ලාසෙව මට ඒකක් තියෙනවා කියලා දැම්මා. ටික් එකක් දැම්මා. ඉතින් මං ඒකින් කාමයන් දැඩිව ගත්තාද. ඔය දැන් ආහාරය ගත්තාම ඔයගලන්ට පේනවා මේ අද කන කෑම අදටත් ඕනි, හෙටත් ඕනි, අනිද්දාත් ඕනි. ඔය මං ඒකට උපාදාන වෙලා දැඩිලි සාරගෙන තියෙනවා. අර පුද්ගලයා සම්බන්ධිනුත් හිතන්න පුළුවන්. ඊළඟට කාම යෝගී මාම සසරේ බැඳ තබනවාද. ඔය මට ආහාර ඕන නිසා මම රස්සාවට යනවා. ඒතර රස්සාවට යනවා කියන එක වැටෙන්නේ අදත්තා දාන්නට. ඒක නිසා මම නැවත ඉපදෙනවා කියන එක තියෙනවා. නැවත ඉපදුනහම මට ආපහු ආහාර ඕනේ. මම ඒ පාර රස්සාවට යනවා. අර බල්ල කනුව වටේ කැරකෙනවා වගේ ඔය කාම යෝගී තියෙනවා. අන්න ඒකටත් දැම්ම ටීක් එක. ඊළඟට මම අභිජ්ජාවෙන් ගැට ගැහුණාද? ඌ මං ආහාරයට ගැට ගැහුණා. ආහාරය ගන්න වාහනයක් පැලට යන්න වාහනයක් ඕනි. වාහනෙටත් ගැට ගැහුණා. පාරේ බස් එකටත් ගැට ගැහුණා. ආයතනෙටත් ගැට ගැහුණා. ගෙදෙට්ටත් ගැට ගැහුණා. ගෙදර ලිපටත් ගැට ගැහුණා. ලිපේ ගලටත් ගැට ගැහුණා නේ. ගැට ගැහිච්ච ඒවා ටික ඔක්කොම ගන්න. ඒකට අමතරව තියෙනවා නේ බල්ලා මගේ, නෝනා මගේ, ළමයා මගේ, මගේ මගේ කියලා කොච්චර ගැට ගැහිච්ච ඒවා තියෙනවද බලන්න ඒවා ඔක්කොම. ඒකෙන් පස්සේ මට කාමාශ්‍රය ඇති වුණාද? ඒ කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව නේද? ඔව්, ඉතින් මං ඊයේ තර මිනිස්සයාට කිව්වනේ මේ කෑම කාලා මේක හරි රහයි කියලා. එහෙනම් සුඛයි කියන එකේ පසු සංඥාව මල් ළඟ තියෙනවා. අන්න ඒකටත් දැම්ම. ඔක වැඩි වුණාද අඩු වුණාද? එන්නේ එන්නේ වැඩි වුණා නේද? කාම ඕගේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ පාටි එකකට යනවා. ගියයින් පස්සේ ඒ ගෙදර ඉන්න මිනිස්සයා වුණ කරි එකක් ගෙනල්ලා විශේෂයෙන් බෙදෙනවා. කාලා බලන්න මේක කියලා නේ. තමන් කාලා බලලාගෙන ෂා මේක හරි රහයි. කොහෙන්ද ගත්තේ මේක? අන්න රහවල් සුපර් මාකට් එකේ. ඒ පාරේ ඉතින් ඕගොල්ලෝ කිලෝමීටර් ගාණක් ගෙවාගෙන හරි ඕකට යනවා. එන්නේ එන්නේ වැඩි වුණා. ඉතින් මේක මේ දරා ගන්න බැරි තත්ත්වයටපත් වුණායින් පස්සේ අන්න තමන්ට රාග සල්ලේ. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි ඊතලයක් වදිනවා කිව්වේ නේද? අසුබෝධයක් සුබ වශයෙන් ඊතලයක්ව විඥාණයට දැස ගන්නවා කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාව මතක තියාගන්න පුළුවන් අර තරුණ ගෑල් ළමයෙකුට, තරුණ පිරි ළමයෙක් එහෙම හම්බුණා මං කිව්ව පපුව ගැහෙනවා කියලා. ඉතින් ඕගොල්ලන්ගේ ජීවිතේ තරුණ කාලේ පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඒක උනායින් පස්සේ දැන් බලන්න මේ කබලිකාර ආහාරය නිසායි අපිට රාග සල්ලෙට එන්න පුළුවන් වුණේ. දැන් ඒ පාර රූපය අල්ලගෙන විඥාණයේ ඉන්නවා. ඉතින් ඒකත් මතක තියාගන්න ලේසි. අර බත් කටේ කතාවෙන් නේද? බත් කටක් කටට දැම්ම මෙතන ඉඳන් මෙතෙන් විතරයි වේදනාව එහෙම තියෙන්නේ. ඊට පස්සේ අපි ආපහු බත් කටක් කටලා දැම්ම ආපහු ගියේ කොහටද? රූපයට පුන පුනා ඒකටම යනවා නේද? ඒක තමයි වටයක් කියන්නේ. එතකොට විඥානේ රූපය අල්ලගෙන ඉන්නවා. දැන් ඉතින් ඕගලන්ට කට්ලට් එහෙම ඕන නම් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා හරියන්නේ නැහැ නේද? මොකද කරන්නේ? මල මුත්‍රා අසුචි කාණුවක විඥානේ වැස ගන්න බැල්ලීගේ වැඩකට හරියනවා නේද? ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා මං ඇති කරගන්නේ මොකද්ද? මහා දුක්ඛයක්. ඉතින් ආයෙත් මේ දුක්ඛය ඇති කරගන්න වටිනවද කියලා කල්පනා කරලා බලන්න. එතකොට දැන් මේක බලනකොට මේක අඩු තක්සේරු කරන්නත් එපා, වැඩි තක්සේරු කරන්නත් එපා. අඩු තක්සේරු කරනවා කියලා කියන්නේ මොකද්ද? අඩු තක්සේරු කරනවායි කියලා කියන්නේ කෙනෙක් කල්පනා කරනවා මේකේ මොකද්ද තියෙන්නේ? මේ කබලින්කාර ආහාරය කාමයක් ගැන කියන නේද? කබලින්කාර ආහාරයට මම මේ නාම රූප භාවනා කරන මනුස්සයනි. එහෙමනේ හිතන්නේ නේ. ඉතින් මේ නාම රූප කියන්නේ මොනවද කියලා දන්නේත් නැහැ හරියට. ඔය පටිච්චසමුප්පාදේ ඉහළ පුරුක් භාවනා කරන්න ඕනේ අනාගාමියා. පල්ලෙහ පුරුක් තමයි අනිත්‍ය භාවනා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ උඩ පුරුක්. ඒවා ගැඹුරුයි. එතකොට දැන් අපි අද උදේ බැලුවේ දැන් භවෙන් ජාතිය නේද? පේනවද? අර නන්දිය ඇති වෙලා උපාදානි. අන්න ඒ වගේ පුරුක් තමයි එයාට වැටෙන්නේ. එතකොට දැන් ඉතින් බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ හැබැයි? බුදුහාමුදුරුවෝ කවුරු හරි මේක අවබෝධ කරගත්තා නම් මේ කබලින්කාර ආහාරය ඒ පුද්ගලයා ආපහු මේ ලෝකෙට එන්නේ නැහැ. කොයා අනාගාමී වෙනවා කියලා නේද? ඉතින් තමන් අනාගාමී නෙමෙයි නම් කල්පනා කරන්න ඉතින් මම තථාගතයන් වහන්සේට ගරහනවා මෝඩයා වගේ කියලා. එතකොට තව කෙනෙක් කල්පනා කරනවා වැඩි දක්සේරු කරනවා. එයා කල්පනා කරනවා අපච්චි මෙතන කාරණා 10යි. දුක්ඛියත් එක්ක 11යි. මං දැන් වයසයි කොහොමද මේක මතක තියාගන්නේ කියලා නේ. දැන් ඉතින් බලන්නකෝ. gedari yaturu thiwichcha tana matakai ne. salli hangabu tana matakai ne. ඉතින් සංසාරේ අනේකට ওই තරම් මතක තියාගන්න පුළුවන් නම් මේ සංසාරෙන් ගැලවෙන එක මතක තියාගන්න බැරිද? හොඳ විරියක් ගන්න. ඉතින් අපි හිතමු එකක් මතක නැහැ. ඕගේ මතක නැහැ, සල්ලේ මතකයි. එහෙමනම් ඒක පොඩ්ඩක් වැඩිපුර වඩනවා. ඉතින් පළක් අයට ඕකත් ප්‍රශ්නයක් නේ නේද? මට මෙච්චර මතක තියාගන්න බැරිද කියලා. එහෙමනම් ඔය භාවනා කරන්න ඉස්සෙල්ලාම ඔය පොත පෙරලලා ඒ පිටුව තමන්ගේ ඔඩොක්කුවෙන් තියාගන්නවා. 17 වෙනි පිටුව නේ. එතකොට අමතක නම් එකක් දෙකක් බැලුවට කමක් නැහැ. මේක මනසිනුයි කරන්න ඕනේ. එතකොට අර ඒකට පුරුදු වෙන්නත් එපා නිකන් පොතම බලනවා කියන එක. මොකද එහෙම වුණොත් එන්නේ හරි නිකන් ලෝඩින් අන්ලෝඩින් වගේ නේද? විඥානයත් ඔකට බොහොම කැමති වෙනවා. එදා බැලුවා අහකට දැම්ම, බැලුවා අහකට දැම්ම වගේ. ඒක හරියන්නේ නැහැ. මනසෙන් තමයි කරන්න ඕනේ. එකක් දෙකක් බැලුවට කමක් නැහැ. ඒක තමයි ඔයගොල්ලන්ගේ දෙවෙනි භාවනාව. ඊළඟට තුන්වෙනි භාවනාවකුත් තියෙනවා. තුන්වෙනි භාවනාවට ඔයගොල්ලෝ මේ හරහට බලනවා. දැන් බලන්න බබා වාගේ රූපයක් තිබුණා ජාතිය. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝ මේ කායෙන් ඉන කාරණය වාගේ දුකයි. බබා වාගේ රූපයෙන් වෙන්ුණා. ඒක නිසා ප්‍රියේහි විප්පයෝගි. එහෙනම් ඔයගලන්ට පේනවා ජාති දුක්ඛ ස්පර්ශ වෙමි ප්‍රියේ විප්පයෝගි. ඉතින් මේ ජාති ශරීරය එකයිනේ තියෙන්නේ. ඉතින් මනාපු මේ ශරීරයෙන් වෙන්ුණා නම් ඉතුරු ඒවා ඔක්කොම අප්‍රියයි. එහෙනම් ප්‍රියේ විප්පයෝගි අප්‍රිය සංපයෝගට එනවා. දැන් එහෙනම් පේනවා ජරා දෝමනස්ස ස්පර්ශ වෙමි අප්‍රියේ සංපයෝග කියලා. ඉතින් ඔක පෙන්වන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකෙන්. දැන් මේකේ ඉර ඇඳලා තියෙනවා. ඕගලන්ටත් ඔන්න ඇඳ ගන්න පුළුවන්. ජාති දුක්ඛ ස්පර්ශ වෙමි ප්‍රියේ විප්පයෝග. ජරා දෝමනස්ස ස්පර්ශ වෙමි අප්‍රිය සංපයෝග. ව්‍යාධියයි ශෝකයයි ස්පර්ශ වෙමි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛේ. ඔගොල්ලෝ භාවනාවට ගන්න මේ පළවෙනි අරෝස් දෙක විතරයි. කාරණා හයයි එතකොට නේද? ජාති දුක්ඛ ප්‍රියේ විප්පයෝග, ජරා දෝමනස්ස අප්‍රිය සංපයෝග. මේ අවසාන එක අමාරුයි, ඒක අපි දන්නේ නැහැ. ඉතින් හැබැයි මනෝමය කායකින් ඉන්න කාලණෑ වගේ දුකක් ඇති වෙන්න නම් ව්‍යාධියයි මරණයයි ඇති වෙන්න ඕනේ. එතකොට මේ කාරණා දෙකත් එක්ක කාරණා 8යි. ඉතින් මේ භාවනාව ඔයගලන්ගේ අර අනිත් මේ ඉස්සෙල් කරපු භාවනා දෙකටම වඩා මේ ප්‍රබලයි කියන්න පුළුවන්. මොකද පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර හැම උත්තරයන් භාවිතා වෙන නිසා. එතකොට ඒක තමයි තුන්වෙනි භාවනාව. එතකොට අපි පළවෙනි භාවනාව නැවතත් මතක් කරනවා නම් ඒකට මේ පළවෙනි ලයින් එකයි අවසාන ලයින් එකට ඉස්සෙල්ලා එක. කබලින්කාර ආහාරය රාග සල්ලේන් කරකෝල මලමුත්‍රා ආසූචිකානෝක විඥානීය වැස ගන්න සැලැස්සුවා. ඒ කියන්නේ ඡන්දයෙන් අගති ගමනක් ගියා. ගිහිල්ලා මං ඇති කරගත්තේ දුක්ඛයක්. දුක්ඛය ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සය. දෝමනස සාගත වූ සංඥාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. ශෝක කරන සංස්කාරයෙන් හදන විඥානයේ තියෙන්නේ පරිදේවය, හඬා වැළපීම කියන්නේ. කසපාර වැදිලා අඬ අඬා ඉන්නවා කියන එක ගන්නවා. ඒක තමයි පළවෙනි භාවනාව කියන එක. ඊළඟට දෙවෙනි භාවනාවට අපි කිව්වා මෙතනින් තමන් කන්න කැමති කෑමක් මනවඩනා රූපයක් තියලා හොඳට බලාගෙන ඉන්න. කෑල්ලෙන් කෑල්ල මම මේ අසුබෝධයක් සුබ වශයෙන් ගත්තා නේද කියලා ඒක බලාගෙන ඉනවා. ඇවිල්ලා මම මේ මලමුත්‍රා ආසූචිකානෝක විඥානී බැස ගන්න සැලැස්සුවා. බැස ගන්න සලස්සලා මම ඇති කරගත්තේ මහා දුක්ඛයක් නේද කියන එක කල්පනා කරලා බලන්න. ආයිත් ওই දුක්ඛය ගන්න වටිනවා. ඒක දෙවිනි භාවනාව, තුන්වෙනි භාවනාවට අපි මේ හරහට යනවා. ජාති දුක්ඛ ස්පර්ශ වෙමින් ප්‍රියේ විප්පයෝග, ජරා දෝමන ස්පර්ශ වෙමින් අප්‍රිය සංපේ. කොහොමද ඒක බලන්නේ? බබා වාගේ රූපයක් තිබුණා ජාතිය, ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මෙරලා මනෝ මේ කායෙන් ඉන්න කාලණය වාගේ දුකයි. එතකොට බබා වාගේ රූපයෙන් වෙන් වුණා ප්‍රියේහි විප්පයෝග. එතකොට මේ ජාති ශරීරය එකයි තියෙන්නේ. එකම වූ මනාපු මේකෙන් වෙන් වුණා නම් ඉතුරු ඒවා ඔක්කොම අප්‍රිය සංපේ. එහෙනම් ජරා දෝමනස්ස ස්පර්ශ වෙමින් අප්‍රිය සංපේ. ව්‍යාධියයි මරණය දෙක එකතු වුණා නම් කාරණා 8යි නේද? හොඳයි, ඒක තමයි කරන්න තියෙන භාවනාව.